ඊළඟට ගරු සාගල් රත්නායක ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, 2017 වර්ෂය සඳහා ආයවැය නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආයවැය විවාදයේ ශීර්ෂය විවාද වෙන අවස්ථාවේ අදහස් දක්වන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය, අන්තර්යාකාර ඖෂධ පාලන පාලක ජාතික මණ්ඩලය, දක්ෂිණ සංවර්ධන මණ්ඩලය සහ ගාලු උරුමය පදනම යන ආයතන පසුගිය වසර තුල ලබාගත් ප්‍රගතිය, ඒ වගේම ඉදිරි වසරේ අපි කරන්න යන වැඩ ගැන මං පුළුවන් පමණින් මේ තියෙන කාල සීමාව තුළ මේ සභාවේ විග්‍රහ කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ මම ස්තුති කරන්න ඕනේ, නැත්නම් මම පස්සේ එක කරන් තිබ්බොත් ඔබතුමා කියයි මට වාඩි වෙන්න දැන් වෙලාව අවසන් කියලා. ඒ අපේ අමාත්‍යංශ ලේකම්තුමාට සහ නිලධාරීන්ට, පොලිස්පතිතුමා සහ නිලධාරීන්ට, අනිකුත් ඒ සියලුම ආයතනවල ඒ නිලධාරීන්ට ඔවුන්ගේ උනන්දුව පිළිබඳව මගේ ස්තුතිය මම පුද කරනවා. පහුගිය දවස් දෙවනි වර කියවීම අවස්ථාවේ මම කතා කරද්දී මම කතා කරා අපේ රජය බලයට පත්වීමේ තිබ්බ ප්‍රධාන අභියෝග මොනවද කියලා. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, ඒ වගේම නීති ආධිපත්‍ය ශක්තිමත් කරන්න, කඩා වැටලා තිබ ආතිකය ගොඩනගන්න, ජාත්‍යන්තරයේ පිළිගැනීම, ඒ වගේම සංහිඳියාව ගොඩනගන්න, ඒව තමයි අපේ ප්‍රධාන අභියෝග වෙලා තිබ්බේ. ඒ අභියෝගවලින් ප්‍රධානම අභියෝග කීපයක් ජයග්‍රහණය කිරීමට රජය ගෙන යන ගමනට මගේ අමාත්‍යාංශ විශාල කාර්යභාරයක් පැවරලා තියෙනවා කියලා කියන්නේ මම ආඩම්බරෙන්. මගේ අමාත්‍යාංශයේ යටතේ ඇති ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසිය. අවුරුදු 150ක ඉතිහාසයක් තියෙන ආයතනයක්. පාලන තන්ත්‍රයක එදිනෙදා කටයුතු වල වැදගත්ම රාජකාරියක් තියෙන ආයතනයක්. මේ වෙනකොට පශ්චාත් යුදාවදිය පහු කළා, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සංහිඳියාව ගොඩනගමින් සිටින අතර ඒ සඳහා ඵලදායි සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා පොලිසියේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. යුද්ධේ කාලයේදී පොලිසියටත් විශේෂ සහ විශේෂ රාජකාරියක් තිබ්බා. විශිෂ්ට සේවාවක් ඒ කාලේ ඉටු කරා. යුද්ධය අවසානයේදී එවකට තිබ්බ රජය මේ යුද්ධ කාලයේ කරපු සේවාවේ ඒ ගොඩනැගිච්ච රාජකාරී මානසිකත්වය, ඒ වගේම ඒ කටයුතු වෙනස් කරන්න පොලිසිය ගැන බොහොම අඩු අවධානයක් තමයි යොමු කරේ. සම්පත් ලබලා දෙන්න තාම අඩු අවධානයක් තමයි යොමු කරේ. අනේ එතන ඉඳන් තමයි අපිට පටන් ගන්න උනේ. පොලිසිය අපි වර්තමාන යුගයටත් ඉදිරි කාලයටත් මුහුණ දෙන්න අවශ්‍ය විදියට සකස් කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි තවත් ප්‍රමාද වුණොත් අපිට අපේ රටේ ජනතාවට තවත් වෙන ඒ අවාසිය, ඒ වගේම ඒ අයගේ අයිතිවාසිකම අපි තවත් ප්‍රමාද කරන වෙනවා. ඒ නිසා තමයි අපි මූලික කාරණා කීපයක් ඔස්සේ පොලිසියේ දියුණුව ඇති කරන්න කටයුතු කරන්නේ. නවීකරණය ඒකේ ප්‍රධාන තැනක් ගන්නවා, පුහුණුව ප්‍රධාන තැනක් ගන්නවා, නව ක්‍රමවේද ඇතුළු කිරීම ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ ඒ ඔවුන්ගේ දියුණුව, ඔවුන්ගේ සේවාවේ දියුණුව, ඔවුන් ඉදිරියට ගමන් කරන්න තියෙන හැකියාව, මේ හැම දෙයක්ම ගැන අපේ අවධානය යොමු කරනවා. නවීකරණය ගැන කතා කරොත් විශේෂයෙන් පොලිසියක කතා කරද්දී පොලිසිය කතා කරන්නේ සිදුවෙච්ච අපරාධ ගැන, ඒව සිදුවීම් හැටියට දන්වනෝ. ඊට පස්සේ පොලිසියේ ඒ කටයුතු වල දක්ෂතාවකම පෙන්වන්නේ ඒව විසඳන්න කටයුතු කරපු ප්‍රතිශතය අනුව. ඉතින් මං සතුටින් කියනවා ඒ නඩු අපරාධ පරීක්ෂණ සිදුවීමුත් විසඳීමුත් එක්ක බලනකොට අද හොඳ ප්‍රගතියක් ලබන්න පටන් අරගෙන තියෙනවා. නමුත් මේක නෙවෙයි ඇත්තටම දෙයක් සිදු වුණාට පස්සේ ඒක විසඳනවට වඩා ඒක වළක්වන එක තමයි අපි වැඩිපුර දැන් අවධානය යොමු කරන්න වෙලා තියෙන්නේ. යොමු කරන්න අපි පටන් අරගෙන තියෙන්නේ. මේකට පොලිසිය තුළ විශාල සංවර්ධනයක් අපි ඇති කරන්න ඕනේ. තාක්ෂණය අපි ඇතුල් කරන්න ඕනේ. කාලෙකින් පොලිසියට ඒ ආයෝජනය සිද්ධ වෙලා නැහැ. අපි පහුගිය වර්ෂ දෙක තුල මේ ආයෝජනය කරන්න පටන් ගත්තා. තාක්ෂණය තුලින් ලංකාවේ සම්පත් උපයෝගී කරගෙන අපේ විශ්වවිද්‍යාල දරුවන්ගේ සහයෝගය ඇති කරගෙන එහෙම අපි fingerprint ඇඟිලි සලකුණු තම වේගෙන් හඳුනා ගන්න පුළුවන් පද්ධතියක් ඇති කරා. ඒ වගේම අපරාධ ඒ වාර්තා ඉතාම ඉක්මනින් සංසන්දනය කරන්න පුළුවන් පොලිසිය අපේ පොලිසිය 467ම එකට සම්බන්ධ කරලා එක පොලිසියක සිදුවෙන අපරාධයක් අනිත් සියලු පොලිසිය වලට දැනගන්න නම් සංසන්දනය කරන්න පුළුවන් ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නා. නමුත් මෙතනින් එහාට අපි යන්න තියෙනවා. බටහිර ලෝකයේ දියුණු රටවල මීට වඩා හොඳ තාක්ෂණය ඇතුල් කරලා තියෙනවා පොලිසියට. මේකට උපකරණත් මේකට ඒ වගේම ඒ උපකරණ සමගම යන software කියන එකත් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මම ඉතාම සතුටින් කියනවා මුදල් ඇමතිතුමා මේ අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 5000ක මුදලක් වෙන් කළා තියෙනවා ඒ කටයුතු ආරම්භ කරන්න. අපිට එක අවුරුද්දෙන් මේ සියලු දේ කරන්න බෑ. නමුත් අපි එතනින් ආරම්භ කළා ඒ පද්ධතිය ගොඩනගලා අපරාධ වැළැක්වන්න පුළුවන් හොඳ පොලිස් සේවාවක් බිහි කරන්න අවශ්‍ය ඒ වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම නීතියේ නවීකරණයක් සිද්ධ වෙන්න වෙනවා. ඒ ගැන අපේ විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා කතා කරනවා ඇති. නමුත් අපි ඒ පිළිබඳව විශාල ප්‍රගතියක් ලබන්න පටන් අරගෙන තිනවා. මමත් සභාපතිත්වයේ දරුවා PTA කියන ඒ prevention of terrorism ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ඒක නවීකරණය කරන්න අද අපි කමිටුවක් අදහස් දක්වලා තියෙනවා. ඒ අදහස් කැබිනට් මණ්ඩලය හරහා white paper එකක් හැටියට oversight committee වලට පාර්ලිමේන්තුවේ oversight committee වලට අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපිට ඒ කමිටුව වල අදහස් දක්වන්න කියලා counter terrorism act කියලා තමයි අපි ඒක නම් කරලා තියෙන්නේ. ඒක ජාත්‍යන්තරයට ජාත්‍යන්තර මට්ටමට මූණ දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ ජනතාවගේ ජාති ආගම් කුල ભેද නැතුව හැමෝගෙම අයිතිවාසිකම් සුරකින පනතක් වෙනවා. ඒ වගේම තියෙන ප්‍රශ්නෙට ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අපේ රටේ ත්‍රස්තවාදයට මේ හැම දෙයකටම මූණ දෙන්න පුළුවන් පනතක්. ඒකේ ප්‍රශ්න නැතුනේ ඒක කතා කරන්න දේවල් තවත් තියෙනවා. මොකද ඒක white paper එකක් පමණයි දැනට. ඉතින් ඒක ගැන අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගේන බලාපොරොත්තු වෙනවා ඊළඟ පියවර හැටියට. පුහුණුව ගැන අපි විශේෂ අවධානයකුත් යොමු කරන්න වෙලා තියෙනවා. ඊයේ පොලිස් විද්‍යාලයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 112 එළියට ආවා. දීර්ඝ පුහුණු කාලයක් ලැබුවා. මාස 12කුත් 18කුත් පුහුණු කාල අතර පුහුණු කාලයක් තිබ්බා. මේ අතර හිටියා 130ක් කාන්තා පොලිස් නිලධාරීන්. ඒ වගේම ද්‍රවිඩ පොලිස් නිලධාරිනුත් 62ක් හිටියා. ඒකනම් ඒ අපි කැමැති වෙච්ච ප්‍රතිශතයට යන්න බැරි වුණා. නමුත් අපි ඊළඟ වතාවේ මේ ප්‍රතිශතය තවත් වැඩි කරන්න කටයුතු කරනවා. අපි පොලිස් පහුගිය වර්ෂ දෙක තුල 2015-16 නිලධාරීන් 1965ක් පුහුණු කරලා තියෙනවා. 2017 අපි ඒක දෙගුණ කරනවා. වර්ෂයකට 1000ක් විතර පුහුණු කරන්න තිබ්බ ධාරිතාවය 2000ක් දක්වා වැඩි කරනවා. මුල් අවදියේ ඒ අපේ පොලිස් සේවය තුළ හිඟ නිලධාරීන් පුහුණු කරන්නත් ඒ වගේම රීට්‍රේනින් කියන එක බැඳිලා ඉන්න නිලධාරීන් අවුරුදු ගණනාවක් තිස්සේ පුහුණුව නොලබපු නිලධාරීන් මේ අය පුහුණු කරන්නත් තමයි අපි මේ ධාරිතාවය වැඩි කරන්නේ. ඒ වගේම ඇකඩමිය දියුණු කරනවා. අලුත් පොලිස් විශ්වවිද්‍යාලයක් පොලිස් ඇන් ක්‍රිමිනල් ජස්ටිස් යුනිවර්සිටි කියන ඒ විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන්න අපි මූලික ඒ රාමුව හදලා තියෙනවා. හිටපු පොලිස්පති ලංගකෝන් මහත්මයාගේ සභාපතිත්වයෙන් ඒ කමිටුව ඒ වාර්තා අපිට ඉදිරිපත් කළ තියෙනවා. අපි ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒක ස්ථාපිත කරන්න කටයුතු කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ ඒ පොලිස් සේවයේ නිලධාරීන්ගේ පුහුණුව ඇති කරන්නේ ඒ තුලින් මහජනතාවට වෙන සේවය උපරිම මට්ටමකට ගේන්න. ද්‍රවිඩ භාෂාව ගැන මම කතා කරාම යාපනයේ අගමැතිතුමාගේ එතුමා මට කිව්වනේ යාපනයේ ගිහිලා තියෙන මේ ප්‍රශ්න කතා කරන්න කියලා. ඒ තියෙන මූලික ප්‍රශ්නයක් අපේ නිලධාරීන්ට. අපි බීට් එකේ ඉන්නවා, පාරේ ඉන්නවා, කඩමණ්ඩියේ ඉන්නවා. නමුත් භාෂාව හසිරවීමේ දුර්වලතා තියෙනවා. ඉතින් පහුගිය වතාවල් කීපේ අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය බඳව ගන්න බැරි වුණා ද්‍රවිඩ නිලධාරීන්. අපි ඉල්ලුම් පත්‍ර කැඳෙව්වත් ඒ ප්‍රමාණය ආවේ නැහැ. ඉතින් ඊළඟ මේ 2017 වර්ෂයේ බඳවා ගැනීම වලට අපි විශේෂ අවධානයක් යොමු කරනවා. මාධ්‍ය හරහත්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහත්, සිවිල් සමාජය හරහත්, ඒ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීවරු හරහත්, මහජන නියෝජිතයන් හරහා අපි දැනුවත් වෙන් කිරීම කළා. අපි තවත් ප්‍රමාණයක් වැඩි කරගන්න උනන්දු වෙනවා. ඒ ද්‍රවිඩ භාෂාව හසුරවන්න පුළුවන් පොලිස් නිලධාරීන් බඳව ගන්න නව ක්‍රමවේද අනිත් අවස්ථාවේ. මේක අපි අලුතෙන් අධ්‍යනයක් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. අද ලෝකෙ පිළිගත නව ක්‍රමවේද තියෙනවා. විශේෂයෙන් ප්‍රජා පොලිස් සේවාව අද තියෙන ලෝකෙ දියුණුම රටවල් වල වුණත් ඉතාම අවශ්‍ය වැඩපිළිවෙලක් හැටියට ගෙනියනවා. අපි ඒ වැඩපිළිවෙලත් අපේ ගම්වල තිබ්බා සිවිල් ආරක්ෂක කමිටු කියලා. ඒව නැවත ප්‍රතිසංවිධානය කළ ප්‍රජා පොලිස් ඒකක හැටියට, විශේෂයෙන් ප්‍රජා පොලිස් ඒකකයෙන් කෙරෙන්න ඕනේ ඒ අරමු ඉටු කරගන්න අවශ්‍ය අරමුණු ඉලක්ක කරගෙන ඒව නැවත ප්‍රතිසංවිධානය කරන්න කටයුතු කරනවා. ඒකෙම වැඩපිළිවෙලක් හැටියට තමයි පොලිස් ස්ථාන ප්‍රමාණය අපි වැඩි කරගන්න යන්නේ. විශාල පොලිස් ස්ථාන දුරින් දුරින් තියෙනවට වැඩිය අපි පහුගිය අයවැයේදී බලාවේදී කිව්වා 434ක් තිබ්බ පොලිස් ස්ථාන අපි ඒක 600ක් දක්වා වැඩි කරනවා කියලා. මේ දැන් වෙනකොට 468ක් දක්වා වැඩි කළා තියෙනවා. 477ක් වෙනවා මේ වර්ෂයේ අවසාන වෙනකොට. තව 50කට අපි අනුමැතිය දීලා තියෙනවා ලබන වර්ෂයේ අපි ඒවාගේ කටයුතු කරන්න පටන් ගන්නවා. ප්‍රධානම දේ පොලිසිය තුල නිලධාරී. ඒ නිලධාරීන්ගේ ඒ සේවා තෘප්තිය තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ගමන් මාර්ගයක් පේන්න ඕනේ පොලිසිය තුල. ඒගොල්ලෝ රාජකාරී කරද්දි ඔවුන්ගේ ඒ රාජකාරී කරන්න අවශ්‍ය ඒ අර මම කියපු තාක්ෂණීය නව ක්‍රමවේද මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. ඉතින් මේවා ගැන අපි පහුගිය වර්ෂය තුල, ඒ වගේම මේ ඉදිරි වර්ෂය තුල විශේෂ අවධානයක් යොමු කරනවා. මම කියන්න කැමති පහුගිය ආයවැයේදී අපි පොරොන්දු වුණා 20%ක වැටුප් වැඩි කිරීමක් 2016 වර්ෂයේත් 2017 වර්ෂයේත් කියන දෙකේම කළා. 40%ක සමස්ත වැඩි කිරීමක් කරනවා කියලා. අපිට 17%ක් කරන්න පුළුවන් වුණා 2016. 2017 ඒක 23%කින් තව වැඩි කළා. ඒ 40 ඉලක්කයට යනවා. අපි ඒ වැටුප් වැඩි කිරීම කරනවත් එක්කම අපි පොලිස් නිලධාරීන්ගෙත් බලාපොරොත්තු වෙනවා කාර්යක්ෂම සේවාවක්, ජනතාවට යහපත් සේවාවක්. එයාගෙන් බලාපොරොත්තු වෙනවා ඒ පුහුණු කටයුතු වලට ඕන කමින් සම්බන්ධ වෙන්න. එයාගෙන් බලාපොරොත්තු වෙනවා එයින් යම් දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා ඒක සේවාවේදී දක්වන්න. ඒ වගේම ඒක අනිත් පොලිස් නිලධාරීන් අතර ඔවුන්ට ඒක ලබා ගන්න පුළුවන් වෙනකන් ඒ සේවාව තමන්ගේ මට්ටමින් ඒ පුහුණුව ලක්වලා දෙන්න. මම විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් ඇමැතිතුමාටත්, ඒ වගේම විශේෂයෙන් අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාටත් මේ කටයුත්ත කරන්න, මේ වැටුප් වැඩි කිරීම කරන්න එතුමාලා දීපු සහයට. තව කොච්චර වෙලා තියෙනවද ගරු සභාපතිතුමා?
තව එතුමාට විනාඩි 2ක් දෙන්න පුළුවන්.
හරි, කතා කරන්න නම් බොහොමයක් දේ තියෙනවා. නමුත් විශේෂයෙන් මම කියන්න කැමති නිල ඇඳුම විවාදයකට ලක් වෙන කාරණයක්. පොලිස් නිලධාරීන් කැමති නෑ මාරු කරනවට, මහජනතාව කියන්නේ මාරු කරන්න. ඉතින් මේක ගැන අපි ඉතා ඕන කමින් බලනවා. මේක එහෙමත් කාලයක් තිබ්බා. ඉතින් ඒක අවශ්‍ය විදිහට අවශ්‍ය තැනට ඉතින් අපි ඒ ගැන අද අධ්‍යයනයක් කරනවා. පොලිස් නිලධාරීන්ගෙනුත් විමසනවා. ඒ වගේම මහජනතාවගෙනුත් විමසන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ සුදුසු කටයුතු අපි කරනවා. ඒ වගේම උසස්වීම් පටිපාටිය, මාරුවීම් පටිපාටිය අපි යම් තැනකට ගෙනල්ලා අද පොලිස් කොමිසමේ අනුමැතිය ලබාගෙන තියෙනවා. මේකේ ප්‍රශ්න නැතුව නෙවෙයි. අපි ඉදිරිපත් කරපු ඒ වගේ ප්‍රශ්න තියෙනවා සමහර තැන්වල. ඒවා ගැන අපි නැවත අධ්‍යයනය කළ ඒවා නිවැරදි කරන්න කටයුතු කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය අද ලංකාවේ බොහෝ තැන්වල ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක ගැන අපි විශාල අවධානයක් යොමු කළා. ඒ වගේම ඒක ගැන හොඳ දැනු ඒකට සටන් ඒකට විරුද්ධව සටන් කළ දැනුම තියෙන රටවල උදව් උපකාර අරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ කාර්ය බලකාය අපි ප්‍රතිසංවිධානය කරනවා. ඒ වගේම පොලිසිය ගැන විතරක් මම හිතන්නේ කතා කළ මදි. මම දක්ෂින සංවර්ධන අමාත්‍යාංශය ගැනත් කතා කරන්න ඕනේ. ඒකෙන් කරන්න යන වැඩ කොටස ගැන ඉතාම කෙටියෙන් මම කියන්නම්. හම්බන්තොට ප්‍රදේශයේ ඒ ඇති කරපු සුදු අලියෝ දෙන්න, වරාය සහ ගුවන්තොටුපොළ, අපි මේ දෙක අද ඵලදායී ආයතන දෙකක්. ඔව්, අද අපේ හර්ෂ දිසිල් ඇමතුමා කියනවා කොලාලියෝ කරනවා කියලා නෑ, අපි ඒක ඵලදායී ආයතන දෙකක් කරන්න යනවා. විකුණනවා කියලා කියනවා විකුණන්න නෙවෙයි. අපි ඒක ජනතාවගේ බදු බර වැඩි වෙච්ච ආයතන දෙකක් වෙලා තියෙනවා. අපි ඒක ජනතාවගේ ඒ තියෙන බදු බර අයින් කළා, ඒක ජනතාවට ආදායම් ගෙනල්ලා දෙන ආයතන දෙකක් කරනවා. මේ අපේ බලාපොරොත්තුව ගරු සභාපතිතුමනි, මේ රටේ ආර්ථිකය හොඳින් ගොඩනගන්න, විශේෂයෙන් හැමෝගෙම අතට සල්ලි යන කාලයක් ඇති කරන්න, කීප දෙනෙක් හැදෙන කාලයක් ඇති කරන්න නෙවෙයි. ගමේ පොඩිම කෙනාට වුණත් ඒ ආදායම් තියෙන්න ඕනේ. ඒකයි අපේ අරමුණ. අන්න ඒක කරා යනවා. ඒක කරා යද්දි අද එන්න එන්න ආර්ථිකය ශක්තිමත් වෙන ඒ ලකුණු එනකොට අපි කකුලෙන් අදින්න තමයි බොහෝ දෙනා බලන් ඉන්නේ. මේකට ඉතාම හොඳම දේ ජාතිවාදය අවසන් එක. ජාතිවාදය අවසලා අද ප්‍රශ්න ඇති කළ මේ රටේ නැවත ජනතාව අතර අසමගිය ඇති කරන්න. මූලික දේ අපි අපේ රටේ ජනතාව අතර සමගිය ආරක්ෂා කරන්න. සමගිය කියන එක තමයි මූලික පදනම වෙන්නේ මේ ඕනම දෙයකට. සමගිය තමයි අපිට නැතුව තිබිලා අපේ රට ගොඩාක් පස්සට යන්නේ හේතුව වුණේ. සංහිඳියාව නොමැතිකම තමයි අපේ ආර්ථිකය ගොඩනගන්න අපිට මෙතෙක් කල් අමාරු වෙච්ච කාරණාව. ඉතින් අද ප්‍රධානම ප්‍රක්ෂ දෙකක් ආණ්ඩු කරන්න එකතු වෙලා ඒ කටයුතු හොඳින් කරගෙන යන අවස්ථාවේදී මම හැමෝගෙන් ඉල්ලන්නේ පටු දේශපාලන වාසිවලට මේ රටේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්න එපා. හැමෝම එකතු වෙන්න, අපි ගොඩනගාගත්තු මේ සංහිඳියාව ආරක්ෂා කරන්න, ඒ වගේම මේ ආර්ථිකය ගොඩනගන්න අපි යන මාර්ගය අපි ආරක්ෂා කරගෙන යන්න ඕනේ. මොකද හැමෝටම අයිතියක් තියෙනවා ඒ අයගේ ඒ ආර්ථිකය දියුණු කරගැනීමේ බලාපොරොත්තුව ඇති කරගන්න. අන්න ඒකේ ඉඩ අපි ඇති කරන්න ඕනේ. එහෙනම් ගරු සභාපතිතුමනි, මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ මේ අයවැය අවස්ථාවේදී මේ කටයුතු වලට උදව් කරපු සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින්.
බොහොම ස්තුතියි. මිලට ගරු මහින්දානන්ද අරුත්ගමගේ මන්ත්‍රීතුමා, විනාඩි 10ක් තිබෙනවා.
හොඳයි. මුලස්සනේ සභාපතිතුමනි, අද දින මේ අමාත්‍යංශ තුන විවාදයට ගන්න අවස්ථාවේ මම කතා කරන්න කලින් බලාපොරොත්තු හිටියේ නෑ. නමුත් රජයේ විසින් අදහස් ප්‍රකාශ කිරීමේදී අපි ඒකාබද්ධ විපක්ෂයේ දරන මතයට පටහිනි මතයක් ආණ්ඩුව දරපු නිසා, ඒ පිළිබඳව රටේ ජනතාව දැනුවත් වේ යුතු නිසා, ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ නිසා මම තීරණය කරා අපේ මන්ත්‍රීවරයාගේ විනාඩි 10ක් අරගෙන ඒ පිළිබඳව කතා කරන්න. මම විශේෂයෙන් අගමැතිතුමා මුලස්සනේ ඉන්නින්ද මම බොහොම සතුටු වෙනවා. මොකද එතුමාගේ විශේෂ විෂයක් මාතෘකාවක් මම මේ අද මේ අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා, ඒ වගේම අගමැතිතුමාගේ පිළිතුරු කතාවේදී ඒ පිළිබඳව එතුමා අදහස් දක්වයි කියලා ඒකට පිළිතුරක් දෙයි කියලා මම විශ්වාස කරනවා. මුලස්සනේ සභාපතිතුමනි, මට කලින් කතා කරේ අපේ කමන්නෑ සේනම් වෙන දවසකරි මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් හොඳයි. මට කලින් කතා කරපු සාගර රත්නායක ඇමතුමා, පොලිසිය භාර ඇමතුමා, මොනවා වුණත් මම ඔබතුමාට ගරු කරනවා. ඔබතුමා මේ රටේ පහළ වෙච්ච පොලිසිය භාර අමාත්‍යවරු අතරින් තමුණාංශයේ ගෞරවය තාම තියාගෙන ඉන්නවා. හරක් රොලි වලට කතා කරන්න නැතුව, ගණිකා නිවාස වලට කතා කරන්න නැතුව, තමන්ගේ අමාත්‍ය ධූරයේ ගෞරවය බොහොම හොඳින් තියාගෙන කිසිම බලපෑමක් නොකරන ඇමතිවරයෙක් හැටියට තමුන්නාංශය කටයුතු කරනවා කියන එක ඒ ගෞරවය තමුන්නාංශයට තියෙනවා. හැබැයි ඔබතුමා ඇමතිවරයා වුණාට ඔක දුවන්නේ ඔබතුමා නෙවෙයි. ඒක තමයි ප්‍රශ්නේ. ඔබතුමාගේ ওই තියෙන ගෞරවණීයත්වයෙන් පොලිසිය කටයුතු කරනවා නම් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මුලසනේ සභාපතිවරයා මම එහෙන් එහාට ඒක ගැන කතා කරන්නේ නැහැ. මම අද මූලික අවධානය යොමු කරන්නේ ගරු අගමැතිතුමනි ඔබතුමාගේ අමාත්‍යංශයට තියෙන මහ බැංකුව සම්බන්ධයෙන්. මේ මහ බැංකුව ගණදෙනුව පිළිබඳ මට තියෙන කාලය නිසා මම දිගින් දිගට මට පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. දන්නවා මුළු රටම දන්නවා බැඳුම් කර හරහා වංචාවක් සිද්ධ වුණා කියලා. ඒක ඩියුගුණසේකර ඇමතිතුමාගේ කෝප් කමිටු වාර්තාවේ, ඒ වගේම සමුල හඳුන්netti මන්තුමාගේ කෝප් කමිටු වාර්තාවේ, විගණකාධිපතිවරයාගේ වාර්තාවේ, මහ බැංකුව ඇතුළත කරන ලද පරීක්ෂණ වාර්තාවේ මේ සියලු වාර්තාවලින් හෙළිවලා තියෙනවා බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් වංචාවක් වෙලා තියෙනවා කියලා. මේකේ පාඩුව එක්තරා සමාගමක් විසින් බිලියන 15ක් ලාභ උපයනවා මාස 15ක් වගේ කෙටි කාලයක් තුළ. රටක් හැටියට අපට වෙන පාඩුව අවුරුදු 30ක් ඇතුළත බිලියන 145ක් මේ බැඳුම් කර ගණදෙනුව නිසා. මේ බැඳුම් කර ගණදෙනුව නිසා රටේ පොලි අනුපාතයේ ඉහළ යාම නිසා මේ රටේ ව්‍යාපාරිකයන්ට වෙලා තියෙන අවාසිය, තමන්ගේ ව්‍යාපාර කඩාවැටීම, ඒ වගේ ගණන් හිලව් වෙන වෙනම කතා කරන්න බෑ. ඒ නිසා මේ බඳුන් කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. මේක විවාදයට ගැනීමට නියමිතව තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඉතාම ඉක්මනින් මේක විවාදයට ගන්න. ඒ වගේම අපි ජනාධිපතිතුමාට එතුමා කියලා තිබ්බා මේ පිළිබඳ උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. අගමැතිතුමා අපි print කරන්න කලිනුත් මේක නීතිපතිතුමාට යවන්නේ කියලා කියලා තිබුණා. ඒ නිසා මේකේ සාධාරණත්වය ඉතාමික්මනින් මුළු රටම බලාගෙන ඉන්නවා මේ බැඳුම් කර වංචාවේ සිද්ධිය සම්බන්ධයෙන්. පුලසනේ සභාපතිතුමනි රටේ නඩු කිව්වොත් නඩු කාටත් එකයි. නීතිය කිව්වොත් කාටත් එකයි. නීතිය මහින්දානන්ද අලුත්ගමකටත් එකයි. නීතිය රණිල් වික්‍රමසිංහ මහත්තයටත් එකයි. නීතිය මොකද? හරි. ඒ කාලේ වෙච්ච අඩුපාඩුකම් නිසානේ අපි අද විපක්ෂයේ ඉඳිමන්තුමා. හරි. ඒක පිළිගන්නවනේ. ඉතින් ඒ වගේ යම් අඩුපාඩුකම් තිබුණා නම් ජනතාව තමුන්නාන්සලා බොරු කියලා අපිව ගෙදර යවුවනේ. මුලස්සනේ සභාපතිතුමනි මම පොඩක් ඔබතුමාලා මට බාධා නොකර මම බොහොම ගෞරවණීය දිවිට කියනවා ඕනනම් මේක ඇටැක් එකකින් ඕනනම් ඇටැක් එකකින් කරමු සාමෙන් ඕනනම් සාමෙන් කරමු. මුලස්සනේ සභාපතිතුමනි මම මේ බැඳුම් කර ගණදෙනුව සම්බන්ධයෙන් මම කෝ මේ ගණදෙනුව සම්බන්ධයෙන් මම දිගින් දිගටම කාලේ ගන්නේ නැහැ. මොකද මේක මේ වංචාව පිළිබඳ සියල්ල හෙළිලා තියෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි කියනවා මේ බැඳුම් කර ගණදෙනුවට අගමැතිතුමා වග කියන්න ඕනේ කියලා. ඒ ස්ථාවරයේ අපි ඒකාබද්ධ විපක්ෂයට අපි ඉන්නවා. දැන් මේ මුලස්සනේ සභාපතිතුමනි මම කිව්වා නීතිය කාටත් එකයි කියලා. ද මහින්දානන්ද අලුත්ගමකට අල්ලස් දූෂණ කොමිසමේ නඩුවක් දානවා. කැරම් බෝඩ් සිද්ධියක් ආනයනය කිරීම පිළිබඳ මහින්දානන්ද අලුත්ගමකට දාලා නඩුවක් දාලා මහින්දානන්ද අලුත්ගමකේ හිරේ දානවා ලංකාවට කැරම් බෝඩ් ගෙනාවයි කියලා. මුලස්සනේ සභාපතිතුමනි කැරම් බෝඩ් ගන්නේ සතොස, මුදල් ගෙවන්නේ සතොස, බෙදන්නේ සතොස, ක්‍රීඩා ඇමතිවරයාගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ සතොස් කැරම් බෝඩ් ගේන එක ගැන. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් ලියුමක් දීලා තියෙනවා මේකේ මුදල් තියෙනවා නම් අපි මුදල් දෙනවායි කියලා. එච්චරයි ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් වෙලා තියෙන්නේ. සතොස ඇනෝම් කරනවා, සතොස මුදල් ගේනවා, ගෙවනවා, සතොස ගෙන්නනවා, සතොස බෙදනවා, පරීක්ෂණ සියල්ල අහුවෙනවා නඩුව දාන්නේ මහින්දානන්ද අලුත්ගමකට. දැන් මොකක්ද අහුවම කියන්නේ? කරප්ෂන්. අල්ලස් කොමිසම කියන මේ කරප්ෂන් යටතේ අල්ලස් පනතේ අංක 70. මම අල්ලස් දූෂණ කොමිසමට ගිහිල්ලා කියනවා අංකාව අල්ලස් කොමිසමේ අංක 70 යටතේම අගමැතිතුමාට නඩුව දාන්න. මහින්දානන්ද අලුත්ගමකට නඩුව දාන්න පුළුවන් නම් ඒ නීතියම තමයි නීතිය නමන්න ඕනෙත් නැහැ. කෙලින් කරලා ඒ නීතිය එතුමාටත් වැටෙන්න ඕනේ මට වැටලා තිබ්බට. මම අපි අය කියන්නේ මේ බැඳුම් කර සිද්ධියට අගමැතිතුමා වග කියන්න ඕනේ කියලා. අපි කාරණා 14ක් කියමු. මුලසනේ සභාපතිතුමනි මේ මහ බැංකු අධිපති තනතුර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිගේ රජ යටතේ මේ තනතුර තිබුණේ අගමැති සුරුවට පස්සේ. මේක හැම හැම පල්ලෙහාට ගෙනාවා. ඒක වැරදි. මහ බැංකු අධිපති තනතුර කියන්නේ මේ රටේ උත්තරීතර තනතුරක්. මේ තනතුර පත් කරන්න ඕනේ හරනම් යහපාලන ආණ්ඩුවක් ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒක තමයි මේ මහ බැංකු තනතුරට හිමි යුතු ස්ථානය. හැබැයි ඒක එතනින් ඉවත් කරගත්ත මුලින් දෙවැනි ලංකා ඉතිහාසයේ හැමදාම මහ බැංකුවත්
අත්තුරේ මුදල් ඇමතිවරයාට හැමදාම ලංකා ඉතිහාසයේ කිසිම දවසක මහ බැංකුව මුදල් ඇමතිවරයාගෙන් අරගෙන නැහැ. පළවෙනි වතාවට අගමැතිතුමා මහ බැංකුව අගමැතිතුමාගේ විෂයපතයට ගන්නවා. පළවෙනි වතාවට විෂයපතයට අරගෙන ලංකා ඉතිහාසයේ කවදාවත් කරපු නැති විදියට එවැනි උත්තරීතර තනතුරකට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් මේ තනතුරු සඳහා පත් කරනවා. ඒ තුන්වෙනි වැරද්ද. ඒ මම ඔබතුමාට පළවෙනි එක කිව්ව අවස්ථා දවස් සභාවට පත් නොකිරීම, දෙවෙනි එක මහ බැංකු තනතුර අග්‍රාමාත්‍යවරයාගේ යටතට පත් කිරීම, තුන්වෙනි එක මේ සඳහා රටේ පුරවැසියෙක් නොවන කෙනෙක් පත් කිරීම. එවැනි කෙනෙක් පත් කරාම ඕනේ තනතුරක් සඳහා දිවුරුම් දෙන්න ඕනේ. මේ පුද්ගලයා දිවුරුම් දීලා නැහැ. ඒ විතරක් නෙමෙයි, අඩුගානේ පුරවැසියෙක් නොවන කෙනෙක් පත් වෙනවා නම් ඔහුට වර්ක් පර්මිට් එකක් ගන්න පුළුවන්. ඒ වර්ක් පර්මිට් එකත් අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා අරගෙන නැහැ. ඒ තුන්වෙනි වැරද්ද තමයි ඔබතුමා කරපු ඒ පුද්ගලයා පත් කිරීම. ඊළඟට පෙබරවාරි මාසේ 26 වෙනිදා පළවෙනි බැඳුම් කර ගණදෙනු වෙනවා අගමැතිතුමා. ඔව්.
ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා,
ඒ ගණදෙනුව ගැන මම කතා කරන්නේ පුරවැසියෙක් නොවන කෙනෙක් මහ බැංකුවේ අධිපතිවරයා කිරීම ගැන පිළිබඳව. දැන් ඔබතුමාලගේ කාලේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පුරවැසියෙක් නෙවෙයි. අපේ විදේශ තානාපති කාර්යාලවල විසිගානක හිටපු තානාපතිවරු ලංකාවේ පුරවැසියෝ නෙවෙයි. ඒතර ඒ පිළිබඳ මොකද ස්ථාවරේ?
ඒක වැරදි. එයාට පිළිබඳ යම් චෝදනාවක් තියෙනවද? අපිට තියෙන ප්‍රශ්නේ මේ වැරදි පුද්ගලයෙක් අරගෙන මේ රටට කරපු හොරකම පිළිබඳ. හැබැයි ඒක ඒ පත්කිරීම පිළිබඳ වැරදි පැහැදිලිව. හැබැයි මම කියන්නේ මේ පුද්ගලයා පත් කරලා එවැනි වැරදි එවැනි මම කරුණා කළා මෙමය. එවැනි පුද්ගලයෙක් පත්කිරීම ඔබතුමා විජේදාස රාජපක්ෂ කරු ඇමතුමා එවැනි පුද්ගලයන් පත් කරලා තිබ්බනම් වැරදි. අපි තර්කය කරු ඇමතුමා, මේ වැරදි කෙනෙක් පත් කරලා අපි කාපු පරිප්පුව. ඒකයි මගේ ප්‍රශ්නේ. කොලසනේ සභාපතිතුමනි, පෙබරවාරි මාසේ මේ ප්‍රශ්නේ අගමැතිතුමාට බොහොම ගෞරවණීය
ප්‍රීති ප්‍රශ්නයක්.
මම මේ ප්‍රශ්නේ අහන්නේ බොහොම ගෞරවණීය විදියට.
පොයින්ට් ඔෆ් ඕඩර්, පොයින්ට් ඔෆ් ඕඩර්. ආනන්ද අලුත්ගේ
හදිස්සියේ දහගන්න හදිස්සියේ ගරු සභාපතිතුමනි අහගන්න හදිස්සියේ දහගන්න අහගන්න
දහගන්න ඔබතුමාගේ රීති පස්සෙ ඉඳපත් කරන්න
ගරු සභාපතිතුමනි මෙතුමා බොහොම ඔරිජිනල් අලුත්ගමගේ මම අහගන්න මම එක දෙයක් අහගන්න කැමැති මෙතන මම එක දෙයක් අහගන්න කැමති ගරු සභාපතිතුමනි අවස්ථාව දෙන්න මට අවස්ථාව දෙන්න මට අවස්ථාව දෙන්න පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් මට දෙන්න අවස්ථාව ගරු සභාපතිතුමනි මට අවස්ථාව දෙන්න අහගන්න කියන එක
කරුණාකර ඔබතුමා රීදිරි පස්සේ ඉදිරිපත් කරන්න
ගරු සභාපතිතුමනි මේ අයවැය පිළිබඳව ගරු සභාපතිතුමනි
කරුණාකර රීදි ප්‍රශ්න ඉදිරිපත් කරන්න
ඒක තමයි මට ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මේ අයවැය ව්‍යාජදී මේ රෙදි ඇද කරගෙන කතා කරන්න
හොඳයි ඒක රීදි ප්‍රශ්න යන්නේ මේ
honorable chairman sir ගරු මුලසනේ සභාපතිතුමනි මුලසනේ ගරු සභාපතිතුමනි මුලසනේ සභාපතිතුමනි
රීදි ප්‍රශ්නයක් ඔබතුමා රීදි ප්‍රශ්න ඉදිරිපත් කරන්න
මුලසනේ සභාපතිතුමනි ගරු සභාපතිතුමනි
මෙතුමා හරි නිර්දෝෂී කෙනා මම අහගන්න කැමති මේ ආධුනික මන්ත්‍රීවරයෙක් හැටියට ගරු සභාපතිතුමනි මේ ඔරිජිනල් කියන කෙනාගේ කවුරු හරි හොරසල්ලි අච්චු ගහලා එල්ලිලා මැරිලා තියෙනවද කියලා මම අහන්න කැමතියි
හොඳයි 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 මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා
මුලසනේ සභාපතිතුමනි මුලසනේ සභාපතිතුමනි මේ මුලසනේ සභාපතිතුමනි මම මාතෘකාවෙන් පිට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම දන්නවා මේ අවධානය යොමු කරන්නේ වෙන දෙයකට මම අගමැතිතුමාගේ අවධානයට යොමු කරන හතරවෙනි ප්‍රශ්නේ මම එතුමාගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා මුලසනේ සභාපතිතුමනි හතරවෙනි ප්‍රශ්නය
නිරෝෂන් පෙරම ඇමතිතුමා
කර සිද්ධිය සම්බන්ධ
ගරු මුලසන මන්ත්‍රීතුමනි මෙතුමා එතුමාගේ නඩුවක් පිළිබඳව දැන් කතා කරා. ඒක මේ සභාවේ මේ නීති රීති වලට කටහැනි.
ඔබගේ ඔබතුමාගේ පියාට විරුද්ධව කෙනෙක් කතා කරාම ඒ වේදනාව ඇතුළු ඔබතුමා නැගිට්ටා. මට විරුද්ධව බොරුවට නඩු දාපුවම ඒ වේදනාව මට කතා කරන්න නැත්තම් තමුන්නාංශගේ තාත්තට කතා කරන්න මෙතන ඇවිල්ලා. ඒ වේදනාව ඔබට නැත්තම් මටද නැත්තම් ඔබටද තියෙන්නේ? මුලසනේ සභාපතිතුමනි, මේ කතා කරන අද මහින්දානන්ද අලුත්ගමගේට එක්සත් ජාතික පක්ෂයේ තමුන්නාංශලට පොඩි කාරණයක් කියන්න. දැන් නාවලපිටිය ආසනේ එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක හර්ෂ කුලතිලකට වෙඩි තියලා නඩුව තියෙන කාටද? එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක හර්ෂ කුලතිලකට වෙඩි තියලා නඩුව තියෙන කාටද ගම්පලුතරන්නේ? මට කියන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ජයරත්නට වෙඩි තියලා නඩුව තියෙන කාටද කියන්නේ? මට කියන්න එක්සත් ජාතික පක්ෂයේ සභාපති සිසිරගේ ගෙදරට බෝම්බ ගහලා නඩුව තියෙන කාටද කියලා? UMP කාර්යයට බෝම්බ ගහපු, UMP කාර්යයට වෙඩි තියපු, UMP කාර්යෝ එල්ලපු, UMP කාර්යංගේ රිදි ගලවපු, UMP කාර්යංගේ ගෙවල් ගිනි තියපු
අරු
මිනිහෙක් කතා කරනවාද?
ගරු මන්ත්‍රීතුමා, කාලේ අවසానයි.
ඔලස්සනේ සභාපතිතුමනි,
ඔබතුමාගේ කාලේ අවසానයි.
මම කියාගෙන
ඔබතුමාගේ කාලේ අවසానයි. දැන්
සභාපතිතුමනි, මම අගමැතිතුමාගෙන් අහනවා. දැන් මම තමුන්නාසර මේක පාලනය කරගන්න බෑනේ. තමුන්නාසයට ඔක පාලනය කරගන්න බෑනේ. මුලසනේ
ඔබතුමාගේ කාලේ අවසానයි.
මුලසනේ සභාපතිතුමනි මම ප්‍රශ්න තුනක් කිව්වා.
ගරු
මුලසනේ සභාපතිතුමනි මම කාරණා තුනක් කිව්වා.
ඔබතුමාගේ කාලේ අවසానා විනාඩි 15ක් ගත වුණා.
මගේ හතරවෙනි ප්‍රශ්නය.
ඔබතුමාගේ කාලේ අවසానා විනාඩි 15ක් ගත වුණා.
නෑ මගේ කාලේ අවසන් වෙලා නෑ ඔබතුමා, කොහොමද කියන්නේ?
කාලේ අවසන්
නෑ. ඒ නිසා තමයි විනාඩි 10යි තිබුණේ විනාඩි 15ක් ගත වුණා. කරුණාකරලා අහුම්කම් දෙන්න. විනාඩි 10යි තිබුණේ විනාඩි 15ක් ගත වුණා.
විනාඩි 5ක් දෙනවා.
කරුණාකරලා නිස්සද්ද වන්න.
බබතුමනි,
කරුණාකරලා නිස්සද්ද වන්න. ඔබතුමාගේ කාලේ විනාඩි 10යි, දැන් විනාඩි 15ක් ගත වුණා.
නෑ නෑ. චානක මන්ත්‍රී,
ඒ බාධා කරමු.
ඔබතුමා මට කතාව කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමා මට කතා කරන්න දෙන්නේ නැහනේ.
ආ හොඳයි, චානක මන්ත්‍රීතුමාගේ හොඳයි.
හොඳයි. මුලසනේ සභාපතිතුමනි, මම ටක් ගාලා කියන්න. පළවෙනි කාරණේ මම කිව්වා. කාරණා තුනක් කිව්වා මුලසනේ සභාපතිතුමනි. හතරවෙනි කාරණේ
පොයින්ට් ඔෆ් ඕඩර්.
හතරවෙනි කාරණේ
සෙට් අප් වහම මන්ත්‍රීතුමා.
හැබැයි මගේ
ගාරෝ මූලාසනේ මන්ත්‍රීතුමනි, මෙතුමා මූලාසනයේ තර්ජනයක් කරා. එහෙම මූලාසනයේ තර්ජනය කරන්න බෑ කාටවත්.
හොඳයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ
මුලසනේ සභාපතිතුමනි, මම කිව්වා පළවෙනි එක තමයි ව්‍යවස්ථා දායක සභාවට පත් නොකිරීම. දෙවෙනි එක තමයි අගමැතිතුමා විසින් මහ බැංකුව එතුමාට දෙන පත් කර ගැනීම. තුන්වෙනි එක තමයි පුරවැසියෙක් නොවන කෙනෙක් මේ සඳහා පත් කිරීම. හතරවෙනි එක තමයි පෙබරවාරි මාසයේ 26 වෙනිදා මේ ගණදෙනුව සිදු වුණාට පස්සේ එදා විපක්ෂයට නිමල් සිරිපාල සිල්ව ඇමතුමාලා අපි ඔක්කොම මහ බැංකුව ඉදිරියට ගිහිල්ලා මේකට විරුද්ධ උද්ඝෝෂණයක් කළා. මේ උද්ඝෝෂණය කරන්න ගිය වෙලාවේ රටේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න ගියා. මේ පරීක්ෂණය පවත්වන්න ගියාම අගමැතිතුමා ජනාධිපතිතුමා පරීක්ෂණය පවත්වන්න කලින් අගමැතිතුමා කමිටුවක් පත් කරා. හැබැයි උදේ කමිටුවේ ඉන්නේ ඒ කමිටුවට පත් කරපු තුන්දෙනාම සිරිකොතේ එක්සත් ජාතික පක්ෂයේ නීති සංගමයේ ඉන්න තුන්දෙනෙක්. අද ඉන්න ලංකා බැංකුවේ කවුද ඒ තුන්දෙනා? ඒ තුන්දෙනා අගමැතිතුමාට හිතවත් තුන්දෙනෙක්. මේ රටේ අගමැතිතුමාගේ අමාත්‍යාංශයේ තියෙන වංචාවක් සම්බන්ධයෙන් හොයනකොට ඒකට පරීක්ෂණ පවත්වන්න එතුමාගේ පක්ෂ තුන්දෙනෙක් පත් කරන එක සදාචාරාත්මකද කියන එක අපි අහනවා ගරු අගමැතිතුමා. ඊළඟ එක, ඒ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණයක් සඳහා පැවැත්වුවා. ඒක පවත්වලා ඒ පරීක්ෂණයේ කමිටුව කිව්වා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් තියන්න කියලා. ඔබතුමාට ඒ කමිටුව වාර්තා බාර දීලා මාස 15ක් යනකම් දරුවගමැතිතුමා ඔබතුමා පරීක්ෂණ කමිටුව පත් කරේ නැහැ. ඔබතුමාට කෝප් කමිටු දෙකක් විසින් මේ මහ බැංකු අධිපතිවරයා වංචාකාරයෙක්, වැරදිකාරයෙක්, මොහුට විරුද්ධව චෝදනා තියෙනවායි කියලා දිගින් දිගටම ඔබතුමාට පණිවිඩය කියද්දිත්, ඔබතුමාට තොරතුරු සභාගත කරද්දිත් ඔබතුමා මේ පුද්ගලයා ඉවත් කරන්න කටයුතු කරේ නැහැ. මේ පුද්ගලයා ඉවත් කරන්න කටයුතු නොකිරීම තුළින් අගමැතිතුමා පෙබරවාරි මාසේ 26 වෙනිදා විතරක් නෙවෙයි මාර්තු මාසේ 16 වෙනිදා කරපු ගණදෙනුව මේ වගේ පස්කුණයක් ඒ කරපු ගණදෙනුව. ඒ විතරක් නෙවෙයි, ඒ නිසා ඔබතුමා ඒ පුද්ගලයා ඉවත් නොකිරීම නිසා මේ රටට වෙච්ච අවාසිය හානිය අපට කියන්න බෑ කරුවා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
විනාඩි දෙකක් තිබෙනවා. ඊට පස්සේ මේ පිළිබඳ දිගින් දිගට පරීක්ෂණ පැවැත්වුවා. පැවැත්වුවට පස්සේ ඔබතුමාට මම ඉවත් කරන්න රටම විගණකාධිපති වාර්තාව දියලා තියෙනකොට ඒ වගේම කෝප් කමිටු සභාපති වාර්තා දෙකක් දීලා තියද්දිත් ඔබතුමා ඉවත් කරන්න කටයුතු කරේ නැහැ ජනාධිපතිතුමා ඉවත් කරන්න කටයුතු කරන තෙක් එනිසා අවසානයේ ජනාධිපතිතුමා ඉවත් කරාට පස්සේ ජනාධිපතිතුමා මේ පුද්ගලයා ඉවත් කරාට පස්සේ මෙවැනි විශාල චෝදනාවක් තියෙන පුද්ගලෙක් ඔබතුමා ඔබතුමාගේ උපදේශකවරයා හැටියට පත් කරා ඒ නිසා කරුව අගමැතිතුමා එක පැත්තකින්
දැන් අවසන් කරන්න
අනුබල දීම
දැන් අවසන් කරන්න
පුද්ගලයාට තව තනතුරක් ලබා
දෙන්න දැන් අවසන් කරන්න
සියල්ල මේ සියල්ල සම්පූර්ණයෙන්
දැන් අවසන් කරන්න
ඒ නිසා අගමැතිතුමා මේ නීතිය අනුව අපි ඔබතුමාට කියනවා ඒකාබද්ධ
දැන් අවසන් කරන්න
මහින්දානන්ද අලුත්ගමගේව දානවා හිරේ අපිව
දැන් අවසන් කරන්න
ඒ නිසා අපි ඔබතුමාට කියනවා නීතිය කාටත් එකයි නීතිය කාටත් එකයි අගමැතිතුමා ඒ නිසා මේ පැහැදිලිව මේ රටට වෙච්ච මේ වංචාව
හොඳයි බොරේ සෝදි දැන් අවසන් කරන්න
රටේ පවතින නීති
හොඳයි අවසන් බො මේ ළඟට ගරු අගමැතිතුමා
එමති ගාමිණි පිටපන වාර්තාව කෝප් වාර්තාවේ 10 වෙනි පිටුවේ පිළි අරගෙන තියෙනවා ඒ වගේම 2015 ජනවාරි මාසයේ විවස්ථාදායක සභාවක් තිබුණේ නැහැ මම ස්තුතිවන්ත වෙනවා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමයි අද එතුමගේ උපන්දිනේ ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා නිරෝෂන් පෙර එමතුමාට කිව්වා ඔබතුමාගේ පියාට විරුද්ධව කතා කරලා දී වේදනාවට ඔබතුමා කතා කරා කියලා එතුමා කිව්වා මට විරුද්ධව නඩු දැම්මට ඒ වේදනාවට මම කතා කරනවා කියලා. ඊට වඩා කියන්න දෙයක් නැහැ නේ. වේදනාවට කතා කරනවා. හරි. මම නෙමෙයි නම දැම් නඩු දැම්මේ නිසා කමන්නේ වේදනාවට කතා කරන්න මට මේ ගරු මේ වේදනාවට කතා කරන්න මට ගහනවා කියලා රජතුමාටත් ගහන්න.
රීදි පස්සේ මොකද්ද? ඔව්
උලස්සනේ සභාපතිතුමනි මම අගමැතිතුමනි
මම කිසිම චෝදනාවක් කරේ නැහැ මං එතුමා කිව්ව එක කිව්වා විතරයි මං කිව්වා මේ වේදනාවට මම දන්නවා කියලා ඒ
විදිහට ඔබතුමා රීති ප්‍රශ්නයක් නෙමෙයි අගමැතිතුමා
එක්කරයි
තියෙන්නේ මගේ නම
තව මොනා කරන්න දීට වඩා
හොඳයි ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි මේ ගරු සභාවේ
සේමසිංහ මන්ත්‍රීතුමා මොකද රීති ප්‍රශ්නේ
අර මූලාසනයේ සභාපතිතුමනි
රීති ප්‍රශ්නේ
ඔබතුමා මේ සභාවේ වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා රීති ප්‍රශ්න ඉදිරිපත් කරද්දී තමුන්නාස මඩ ගහන්න ඉඩ දෙන්න එපා රීති පක්ෂ මෝවෙන්
තමුන්නාස
රීතිය මොකද්ද කියලා අහලා ඒකට ඉඩ දෙන්න ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ
ආනන්ද අලුත්ගම මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි අද මේ විවාදයේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව මම තමුන්නාසයට ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි මේ අද ඉතා සාරවත් කතා කීපයකට අපි අවංකම් දුන්නා ඇත්තෙන්ම මම බොහොම සතුට වෙනවා අද මේ රටේ ජනාධිපතිවරයෙක් ඒ වගේම ගරු අගමැතිවරයෙක් මේ රට පාලනය කර බව පේනවා බොහොම පැහැදිලිවම ඒකට බොහොම උදාහරණය ගම්පොළ ආසනය නියෝජනය කරපු අපේ අගමැතිවරයාගේ පුත්‍ර රත්නය අද අපේ පැත්තට ඇවිල්ලා යහපාලනය පිළිඅරගෙන එතුමන්ලා පිළිඅරගෙන තියෙනවා එතුමගේ තාත්තට මේකේ නිවැරදිව එතුමගේ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන්න නොදුන්න බව අද දීමු ජයරත් අගමැතිතුමාගේ පුතා පිළිඅරගෙන තියෙනවා අද යහපාලනය පිළිඅරන් තියෙනවා මේක තමයි හොඳම උදාහරණය ගරු සභාපතිතුමනි අද උදේ සිට මේ දක්වා පැවතිච්ච විවාදයේ බොහොම සාධාරණ යුක්ති සහගත නීතියක් මේ රටේ ක්‍රියාත්මක කළ යුතු බව කාගෙත් අවධානය යොමු වුණා විපක්ෂයේ කතාවලට අපේ ඇමතිවරු බොහොම ගෞරවණීය විදියට ආචාර සමාචාර විදියට උත්තර දුන්නා මේ
point of order kawuda karunagala anith aya waadila point of order ek ganna mantri thuma nagi hitena hari
kiyana deepala wancha karapu horakan karapu tai court gahagena ada sudona wage metana waadi wala katha karana jaha jara weda me lokata pennapu me minissu
aw reedir passe idilpat kena mantri thuma
ada me sielu rate janathawa nagadala tiyenne
kumar
Mulasene, Samadri, Nawala Piti, Asene, Ratnan, Valur,
Ridibas,
Nawala Piti Asene, Mamadirum, Nawala Piti Asene, Mamadirum, Nawala Piti Asene, Mamadolata, Samadikin, Dinum, Garo Sababa Tumane, Garo Sababa Tumane, Mekola,
Nidan, the Sabakaran Depa,
May Sabave, May Garo Sababa Tavilatine, JR Diver than Matutuma, Adapu Vyasta, Pinsit Tender. ආසන මට්ටමේ ඡන්ද තිබුණා නම් මහින්දානන්දලුත්තමගේ ගෙදර ආනන්දලුත්තමගේ පාර්ලිමේන්තුවේ මේකයි ජනතාවගේ උත්තර ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මම අහනවා අපිට ගිහිල්ලා උසාවියට ගිහිල්ලා කිව්ව හොරා කියලා මමද කිව්වේ ගරු සභාපතිතුමනි මම බොහොම ගෞරවනීය පවුලක දේශපාලන කරන කෙනෙක් අපේ පවුලේ කවුරුත් හොරගම් කරලා නැ මංකොල්ල කාලා නැ බැංකුවලට හොරසල්ලි අච්චු ගහලා දාලා දිවිතිවේ හානි කරගන්න කවුරුත් මේ මම කැලින් කියන්නම් තමුන්නාංශගේ මාමා මනුගල රත්ත දිවිතිවේ හානි කරගත්තේ බැංකුවට සල්ලි හොරාච්චු ගහලා හොරසල්ලි දාලා නැත්තන් නා කියන්න මගේ කාලේ ගන්න ඔහුගේ දව නැත්තන් නා කියන්න මේකයි ඇත්ත කතාව ඔය ඔය Mama can at the Katawa, Garo Sabapatoni, Amaru Adena, Amaru Adena,
Mon Mantua, Garo Sabapatua, may Garo Sabah, Kataka and Nogota, and Kishima Mandi were a good Pariba and Kataka and
the
bear. They say, I'm not going to make an Athena. Kataka
and Kataka and
I cut out Karagan and Alan Taluka Mantuma.
Garu, Garu Sababa too many. Garu Sababa too many. Dame, we were starving Askarandane. May Sababa Garu Mantrium Yatosela, we were starving Askarandane. We were starving Askarla, Athana Matame Tandiava, Oya Pudui Bacho Kuma, Gedera Kinaka, Bambo Padil Kina, Kata Tendaba. ඔය මල්කා කුළු කවදාවත් පිපෙන්නේ නැත්ත. ඔය හොර වංචාකාර කණ්ඩායමට කවදාවත් මේ පාර්ලිමේන්තුවේ ආයේ වාඩි වෙන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. අපි නෙවෙයි කිව්වේ තමන්ගේ ගෙදර ඉන්න අවුරුදු 22ක් හිටපු නෝන මහත්තයා ගිහිල්ලා කිව්වේ මහත්තයා හොරා කියලා. මමද කිව්වේ අපිට කොහොමද තොරගම් කරා කියලා කොහොමද පැමිණිලා ඇත්තේ නැහැ. තමුන්නාසේ තමයි කෙහෙලිය මැතුමාගේ දෙන්නකොට වෙඩි තිබ්බේ දෙන්නේ කුරුදුවත්ත මැරිලා වැටුණා මම එතන හිටියා තමුන්නාසේ බොරු කියන්නේපා පට්ටපල් බොරු කියන්නේපා දැන් මේකයි ඇත්ත කතාව ගරු සභාපතිතුමනි
වතුර ටික ගන්න
තමුන්නාසේ කණ්ඩායම කියලා කියන්නේ
තමුන්නාසේ දැන් සිංහ මන්ත්‍රීතුමා මොකද ඔබතුමාගේ රීති ප්‍රශ්නේ
77 යටතේ මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න විනයක් තියෙනවා. ගරු සභාපතිතුමනි ඔබතුමාගේ වගකීමයි විනය රකින්න එක. ඔබතුමා එක්සත් ජාතික පක්ෂය කියලා මේ විනය කඩ කරන්න ඉඩ දෙන්න එපා. ඒ ඉඳන් කරුණා කරලා සාධාරණය සියලු දෙනාට ඉටු කරන්න. ඔබතුමාටම
තේරෙන්න. හොඳයි ආනන්දාරජ්ගේ මන්ත්‍රීතුමා.
අද ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මම බොහොම
මගේ කට වහන්න
බැහැ. බොහොම සතුටු වෙනවා. මට මේ සභාවේ කතා කරන්න නාවල පිටියේ මිනිස්සු මම එව්වේ ආසනේ 12,900කින් දිනවලා මේ කෙරුම්කාරය පරද්දලා දැන් අපේ ආසනේ කරු සභාපතිතුමනි මෙතුමත් එක්ක ගිහිල්ලා මම මුල්ගල් හතරක් තිබ්බා ගම්පලවල පාරට මුල්ගල් හතරක් ගම්පලවල පාරට තිබ්බා කිරියල්ලවතුමතුමයි පාර විවෘත කරලා බස් එක දැම්ම ගිහිල්ලා එව්වා විවෘත කරන්න යනවා ඇයි Tamanට බැරි වෙච්ච දේවල් අපි කරනවා මේකයි ඇත්ත කතාව අගමැතිතුමා පෙන්වන්න බෑ ඇයි අගමැති තනතුරේ නිවැරදි ගවයවර රැකගෙන එතුමා බොහොම ආත්ම ගෞරවයක් තියාගෙන අගමැති තනතුරේ කාටත් සාධාරණ විදියට මේ සියලු දේශපාලන පක්ෂ වලට බොහොම සාධාරණ මේක හැසිරෙන්න පුළුවන් ආකාරයට හදලා තියෙන ඉස්සර මේ මේ විවාද වලදී අපි දැකලා තියෙනවා රූපවාහිනියෙන් ජනමාධ්‍ය වලින් දැකලා තියෙනවා රටේ ජනාධිපතිවරයා වෙලා කොලයක් කියවනවා කාටත් විරුද්ධ වෙන්න බෑ ඔක්කොම අත උස්සන්න ඕන අත විශ්වාස නැති කාට කාමරයට ගිහලා කනට පාරක් ගහලා ඉනා වෙලා ඵලයන් කියලා එදා උත්තර දුන්නේ අද බොහොම සාධාරණව ජනාධිපතිතුමා කාට සාධාරණ විදිහට මේකේ ජීවත් වෙන්න අවසර ලැබලා දීලා තියෙනවා ඒ වගේම අගමැතිවරයා අද පෙර මේ මේ පාර්ලිමේන්තුවේ අද අගමැතිවරයෙක් ඉන්නවා කියලා පේනවා එතුමා උදේ ඉඳලා රාවණකල් මෙතන උත්තර දීගෙන එතුමා බොහොම ගරු විදියට මෙතන හැසිරෙනවා එතුමට මඩ ගහන්න අපි කවුරුවත් ඉඩ දෙන්න එතුමා පරාජය කරන්න ඉඩ දෙන්න නැත්තා තමුන්නාස්සලාගේ දරුවෝ ඇරඹෙටියේ යනකල්
ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මොකද පොයින්ට් ඕවර් එක
නීතිය සාමයේ මාතෘකාව යටතේ මේ කතා කරද්දී මේ මොන වැසිය විශ්ය කරද කතා කරන්නේ
හොඳයි
පුරුම
මහින්දානන්ද කතා කරේ ඒක මහින්දානන්ද කතා කරේ ඒක මහින්දානන්ද කතා කරේ ඒකටද
රුණාකර රීති මේ විශේෂ අදාළව කතා කරන්න මේ ප්‍රශ්න
ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි අගමැතිතුමාට දෝෂ ආරෝපණය කරනකොට අගමැතිතුමා රැකගන්නේ අපි හැමදාම අගමැතිතුමා රැකගන්න හිටියා ගරු සභාපතිතුමනි මේ කොල්ල ඔක්කොම වියත්‍රා ගහලා ඇවිල්ලා තියන්නේ අයි කම්පැනි ලොක්කනාද කම්පැනි ලොක්කන ආ ඔව් වියත්‍රා ගහලා ඇවිල්ලා තියෙන කම්පැනි ලොක්කා විතරයි නැත්තම මෙතන ගරු සභාපතිතුමනි අර කැලණියේ බూరు ගහපු කැලණියේ බూరు කාර්යා මේකයි ගරු සභාපතිතුමනි
මොකද රීති පස්සේ කාංචන ඔව්
ගරු සභාපතිතුමනි ඔබතුමා මේක මෙහෙය ගන්න විශේෂ අදාළව කතා කරන්න මේක මේ මෙගා පොලිස්
සමාජයෙන්
කතා කරන්නේ
හොඳයි
පොලිසියක්
ගැන
ගරු සභාපතිතුමනි අඳු කැවිලා ඔක්කොටම අඳු කැවිලා ගරු සභාපතිතුමනි මම එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා ගරු කිරියෙල් ළමැතුමා පහවදා මගේ රැස්වීමට එන්න හිටියා මහින්දානන්ද 0.73 6.75 පොණ්ඩකෙන් කතා කළා පුෂ්ප කුමාරට කතා කළා කිව්වා උඹ රැස්වීම තිබ්බොත් උඹගේ අඬ කඩනවා හවස ගහනවා කියලා එදාම හවස ගෙදරට බෝම්බ ගැහුවා එදා පොලිසියක් තිබුණා එදා ශ්‍රී ලංකා පොලිසිය නාවල පිටියේ හිටියේ මම පොලිසිය ගැන කතා කරන්නේ කිසි නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ ගරු සභාපතිතුමනි කුරුඳුවත්තේ නව කුරුඳුවත්තේ පොලිසියේ ඕවයිස මහත්තයා තාම ඉන්න අපි බලපෑමක් කරලා නැහැ ආණ්ඩුවවා කියලා මගේ සින්නක්කර වත්තේ කොස්දා කොරේක පාන ගිහිල්ලා මම පොලිසියට පැමිණිල කරා තාම ඒකට උත්තරයක් නැහැ මෙතුමගේ පොලිසිය මහින්දානන්දගේ පොලිසිය අපේ පොලිසිය තියාගෙන ඔය ඔක්කොම පාද්දාද්දි තමයි මම 12900කින් ආසනය දිල්ලා මහින්දානන්ද ගෙදර ඇරිය කියන එක මම බොහොම පැහැදිලිව තමන් ආසනයට කියනවා අද අගමැතිතුමාට කෑ ගහලා ඔය කෑ ගහILLA කෑ ගන්න තිබ්බේ මහින්ද රාජපක්ෂ මේකේ මහින්ද රාජපක්ෂ මේකේ ගේනකොට අයවැය විවාදෙදි කවුද කතා කරේ ගැව්වා නාල පිටිය ගිහිල්ලා ක්‍රීඩාංගණේ ගැව්වා රගර් කවුද නාර පිටියේ රගර් ගහන්නේ ළමයි සෙල්ලම් කරන පිටණියේ ගැව්වේ කවුද
දැන් ඔබතුමාගේ ගරු ඇමතුමා ඔබතුමා මම මේ ගරු විශේෂ බල ඇමතුමා යමක් කියන්න තිබෙනවද
මම ඔබතුමාට කවදාවත් බලපෑම් කරලා නැහැ
සාගරත්න ඇමතුමා
පොලිසියක් තමයි ඉන්නේ මෙතුමා ගරු සභාපතිතුමනි මම නීතිය ගැන කතා කරන්නේ රන්දන් රාමනායක මැතිතුමයි මමයි
දැන් ඔබතුමා
ඩිෆෙන්ඩරයක් කල්ලා දුන්නේ ගරු සභාපතිතුමනි මම පොලිස් මැතිතුමාට පැමිණිලා කරලා තියෙනවා අපේ නඩුව දාන්න අපි පස්සට යන්න උත්තර දෙන්න උත්තර ටික
දැන් අවසන් කරන්න
නඩුවට එන්න කියන එක මම කියනවා
දැන් අවසන් කරන්න
කෝටි 50ක්
අවසන් කරන්න
ඔන්න ඔන්නට කෝටි 50ක් ගෙවුවට මට ගෙවන්න හොරසල්ලි හොරගම් කරපුවා මගේ ළඟන බැංකුවට හොරසල්ලි අච්චු ගාලා මම මගේ දෙමාපියෝ දාලත් මගේ කවුරුත් දාලත්
දැන් අවසන් කරන්න
නැසේ මාමා තමයි හොරසල්ලි අත්තු ගහලා සියේ දිවි හානි කරගත්තේ නඩුවට
දැන් අවසන් කරන්න
මේකයි ඇත්ත කතාව
දැන් අවසන් කරන්න
ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි garu sabhapathiwane mata kaale awashya wenawa mokada mage mata baadha kara
na dan kaale dan kaale awasanai
enisa me kya gahanda okkoma nagirenda apita hondata kiripawala hondata jahatak karala thiyena okkoma nagirenda ape katahayya thiyena api horakan karalada mantolla kalana kaagwaddayak kadaagena wadaagena na apita bahu yurthawa katha karanna puluwa nagirenda okkomala ayi waduwala inne
dan dan me kathawa dan me kathawa awasan karanna ona dan me නීති ප්‍රශ්න ගත්තොත් සාරි වරයි දැන් කතාව අවසන් කරන්න
වෙනවා හතරන්නේ අප්පා දැනගන්න පුතා හදාගන්න අවුරුදු 22යි පුතාට වයස පුතා කුඩු
හොඳයි මොකද රීති ප්‍රශ්න සම්බන්ධතුමා
දඩ ගැහුවා අප්පා දැනගන්න පුතා
ගරු සභාපතිතුමනි මේ කතාව නතරන්න බැරුව දිගින් දිගටම වෙලාව දෙනවා මොකද මේක වැඩේ තේරුම මේක සභාව ගෝලම් මඩුවත තමුන්නාසේ බැරෙන් නැකිටලා යන්න ඕතනි
දැන් කතාව අවසන් කරන්න
चाणक
मंत्री चाणक मंत्री
गरु सभापति
विनाडी दिनों
ගරු සභාපතිතුමනි මම ඉතාමත් ගරු කරන අමාත්‍යවරු කීප දෙනෙක් ඉන්න එක්සත් ජාතික පක්ෂයේ විජේදාස රාජපක්ෂ මහත්තුමා ඒ වගේම සාගර රත්නායක මහත්තුමා ඒ අමාත්‍යවරු එක්කෙනෙක්ගේ වැශීෂ ශීර්ෂය පිළිබඳව අදහස් දැක්වීමට මට අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිය කරනවා හැබැයි ගරු සභාපතිතුමනි අද විශාල දුකක් මට තියෙනවා අද දකුණු පළාතේ සංවර්ධනය වෙනුවෙන් අයවැය කතාව පැය හතරක් යනකොට එක විනාඩියක්වත් යොමු කරන්නේ නැහැ. ඒ වගේම දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යතුමා එතුමා කතා කරද්දී ඒ වෙනුවෙන් විනාඩියක් වෙන් කරන්නේත් නැහැ. එතුමත් අප්පර 45යි කතා කරේ. ඕක තමයි අද දකුණට වෙලා තියෙන්නේ. අපි දන්නවා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා රට බාර ගන්නකොට 2005 රට බාර ගන්නකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු පළාත විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර තත්ත්වයක තිබුණේ ඉතාමත් විදුලිය නැහැ වතුර නැහැ සංවර්ධනයක් නැහැ පාරවල් හදලා නැහැ අපේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා එතුමා කිව්වේ අන්ත දුගී දුප්පත් දිස්ත්‍රික්කයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කියලා එහෙම තිබ්බ දිස්ත්‍රික්කයක් ඉතාමත් ශීඝ්‍රයෙන් සංවර්ධනය කරන්න මහා මාර්ග ටික දියුණු කරනකොට ඒ වගේම දීවර වරායවල් හදලා ඒ වගේම විදුලිය ලබා දීලා 130ක් තිබ්බක 198 දක්වා විදුලිය ලබා දීලා වතුර ලබා දීලා සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් කරලා හම්බන්තොට දිස්ත්‍රික්කය ඒ වගේම සමස්ත රට ඉතාමත් ශීඝ්‍රයෙන් සංවර්ධනය කරන්න පටන් ගන්න. හම්බන්තොට විතරක් නෙවෙයි මොණරාගල දිස්ත්‍රික්කයට ගියත් 128ක් තිබ්බකට 198 දක්වා විදුලිය ලබා දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අද විශේෂයෙන්ම මේගොල්ලොන්ගේ එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් මේ ආණ්ඩුවෙන් තියෙන ලොකුම චෝදනා වලින් එකක් තමයි හම්බන්තොට හැදුවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්විම් පූල් එකක් කියලා. ඒ වගේම හැදුවා වීගවඩාවක් කියලා. හැබැයි මම එතුමන්ට මතක් කරලා දෙන්න කැමති මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ස්විම් පූල් එක කියපු එකේ 2012 වෙනකොට ආදායම ලැබෙනවා මිලියන 135. 2012 මේ හදලා පොඩි කාලයක් ඇතුළත මිලියන 135ක් ලැබෙනවා. හැබැයි ඒක 2014 වෙනකොට තව අවුරුදු දෙකක් යනකොට මේ මිලියන 135 තිබ්බක බිලියන 5.3ට ඉතාමත් යෝධ පිම්මක් පැනලා ඉතාමත් සීග්‍රේන් සංවර්ධනය වෙන වරායක් බවට පත් කරගන්න මහින්ද රාජපක්ෂ ඒ ආණ්ඩුවට පුළුවන් කමක් ලැබෙනවා. හැබැයි ඒ වගේම ගන්න ඕන අද හම්බන්තොට වරාය හදන්න බිලියන 200යි. හම්බන්තොට වරාය හදන්න මේගොල්ලෝ හම්බන්තොට වරාය ඒ වගේම මත්තල ගුවන්තොටුපළ දෙකම එකතු කරලා හදන්න යන්නේ බිලියන 200යි. හැබැයි අගමැතිතුමා දැන් දින කිහිපයකට ඉස්සෙල්ලා ගිහිල්ලා මාධ්‍යට ගිහිල්ලා අහනවා මේ වරායයි ගුවන්තොටුපළයි දෙකම ඩොලර් බිලියන 2කට දෙන්නද කියලා. අපේ සාගල ඇමැතිතුමා කියනවා නෑ විකුණන්නේ නෑ කියලා. හැබැයි අගමැතිතුමා ගිහිල්ලා මාධ්‍යට ගිහිල්ලා අහනවා මම මේක විකුණන්නද ඒක බිලියන 2කට බිලියන 2ක top 30 business එතෙන්ට ගිහිලා බිලියන බිලියන දෙකකට ඩොලර් බිලියන දෙකකට විකුණන්නද කියලා අහනවා. එතකොට මේ අවුරුදු දෙකක් කාලය තුල මිලියන බිලියන 200ක් වියදම් වෙච්ච වරායට අද වෙද්දි වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගුවන් තොටුපළයි වරායටයි දෙකටම යන්නේ බිලියන 200යි. අද වෙද්දි ඒක විකුණන්න හදනවා බිලියන 360ට. වරාය හොඳ නැත්තම් ගුවන් තොටුපළ හොඳ නැත්තම් කොහොමද චීනෙට හොඳ වෙන්නේ? බිලියන 200ක් වියදම් කරලා හදපු වරාය අවුරුදු කීපයක් පස්සේ බිලියන 360කට විකුණන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ කියන්නේ ඒක වටිනාකමක් තියෙනවා. චීන රජයේ පේන එක, ඉන්දියාව රජයේ පේන එක, අපේ අගමැතිතුමාට, ජනාධිපතිතුමාට, මේ අමාත්‍යවරුන්ට පේන්නේ නැති එක අපිට ලොකු කනගාටුවක්. ඒ වගේම අපි දන්නවා මේකෙන් තිබ්බ ලොකුම තව චෝදනාවක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා හයිවේ හැදුවේ රත්තරන් වලින්ද කියලා හැදුවා. ඒ වගේම අපි දන්නවා කීපයක් හදනකොට කඩුවෙලේ ඉඳන් කඩවතට හදන හයිවේ එකේ මිලියන 5541යි යන්නේ කිලෝමීටරයක. ඒ වගේම කොට්ටාව කඩුවල 2723යි බිලියන යන්නේ. ඒ වගේම කඩවතට කැරවල් පිටිය බිලියන 7100 මිලියන 7172යි කිලෝමීටරයකට වෙන් කරන්නේ. හැබැයි මේවා වෙන් කරන වෙලාවේ මම දැක්කා අමාත්‍යවරු මේ පැත්තේ ඉන්න, දැන් අමාත්‍යවරු ඒ කාලේ මන්ත්‍රීවරු විශාල ලෙස කෑ ගැහුවා මුම්බායි නාසික් ඉන්දියාවේ හයිවේ එක හදන්න මිලියන 642ක් ගියා නම් ලංකාවේ කොහොමද ඇව්ව 2000ක් ගියේ. ඊළඟට ඇව්වා කෙන්නියාවේ හයිවේ එක හදන්න ගියේ මිලියන 936 නම් කොහොමද ලංකාවේ හයිවේ එක හදන්න මිලියන 5000ක් ගියේ කියලා. මම අද ඒ ප්‍රශ්නේම අහන්න කැමතියි. මෙතන මහා මාර්ග ඇමතිතුමත් ඉන්නවා. කඩවත හයිවේ එක, කඩවතුඩු කෙරවල් පිටි හයිවේ එක.
ගරු සභානායකතුමා
මම ගරු සභාපතිතුමනි, මම පාර්ලිමේන්තුවේ දෙපැත්තම ආයට දැස්වීමකට එන්න කිව්වා. දැන් දවස් කීපයකට කලින් මහා මාර්ගය ගැන පැහැදිලි කරන්න දෙපැත්තම ආයි තමල රාජපක්ෂ මහත්තයත් ඇවිල්ලා හිටියා. එතුමා ඒ දැස්වීමට ආවනම් මේ මහා මාර්ගවල නියම තත්ත්වය දැනගන්න තිබ්බ. එතුමා ආවේ නැහැ. මම දෙපැත්තෙම කට් අයි ඉන්වයිට්
කරුවා වත්තුනේ. මම ප්‍රශ්න අහනකම් පොඩ්ඩක් ඉන්නකෝ.
මම දෙපැත්තෙම ආයෙත් එන්න කිව්වා. පහ
ඔය අමාත්‍යතුමනේ අපිට පාර්ලිමේන්තුවේ වෙලා වැඩ දෙමුලා අපිට කතා දෙමුලා ඒකෙන් දෙන්න ඕනේ නැහැ.
ඔබතුමා වැරදි ප්‍රකාශ කරන්නේ. ඔබතුමා එන්න තිබ්බා.
ඇයි ආවද? ඔබ ප්‍රශ්න අහනකම් ඉඳ දෙන්නකෝ.
ඇයි ආවද ඇත්තේදා?
ආ ප්‍රශ්න අහන්න ඉඳ දෙන්නකෝ.
ඇයි ආවද ඇත්තේ?
හරි ප්‍රශ්න අහන්න ඉඳ දෙන්නකෝ.
ආවනම් උත්තර ඔක්කොම හම්බ වෙනවා ඇතර. ඔය ආවද?
අමාත්‍යතුමනේ ගරු සභාපතිතුමනි මගේ වෙලාව ගන්න එපා. මගේ ප්‍රශ්නේ තමයි දැන් බිලියන 8229ක් යනවා කිලෝමීටරයක් හදන්න. හැබැයි දැන් මේ පැත්තෙම කට්ටිය ඇව්වේ මුම්බායි වල 642න් හැදුවනම් ඇයි ලංකාවේ බැරි මිලියන 1000කට හරි හදන්න කියලා. ඊට පස්සේ හැදුවා ඔබතුමාලගේ අමාත්‍යවරු තමයි ඇව්වේ. ඒ වගේම හැදුවා කෙන්නියාවේ හදන්න පුළුවන් නම් මිලියන 936ට ඇයි බැරි ලංකාවේ හදන්නද කියලා. ඔබතුමාලා ඇව්වා රත්තරන් වලින්ද හැදුවේ කියලා. හැබැයි ඒකත් ඇඩිය බිලියන 12ක් වැඩි කරලා අද ඔබතුමාලා හයිවේ හදන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වේ. ඒක තමයි ඔබතුමාලා කරන්නේ. බොරු චෝදනා එල්ල කරේ 2015 මැතිවරණය එනකොට බොරු මඩ චෝදනා එල්ල කළා. හයිවේ එකෙන් ගැහුවා ගෙව්වා. එහෙම චෝදනා එල්ල කරා විතරයි. හැබැයි අද වෙලා තියෙන්නේ ඒක සම්පූර්ණ අනිත් පැත්ත. හැබැයි අපේ මන්ත්‍රීවරු ඔක්කොම බලන් ඉන්නවා. අර අපේ කතා කරපු මන්ත්‍රීතුමාට මම උත්තරයක් දෙයිද කියලා. හැබැයි මම කල්පනා කරා එතුමට උත්තරයක් දෙන එතුම වටිනවද කියලා. අද ලංකාවේ මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය වශයෙන් දකින්නේ මෙගා පොලිස්. ඒක ගැන ඇහුවම මේ මන්ත්‍රීතුමා කිව්වේ මොකද්ද? ලොකු පොලිසියක් හැදුවා කිව්වා. ලොකු අංචා ලංකාවේ තියනවා කිව්වා. ඒ වල්ලන්න තමයි මේ මෙගා පොලිස් කිව්වේ. අනේ ගරු මන්ත්‍රීතුමනි, පොඩ්ඩක් ඉස්සෙල්ලා ගිහලා ඔබතුමාලා නායකතුමාලා හමු වෙලා අහන්න. පොයින්ට් ඔෆ් ඕඩරයක් ගන්න කලින් එහෙම නැත්නම් ඔබතුමාලා කතාවක් කරින් දන්නේ නැත්නම් ගිහිල්ලා අහගන්න මෙගා පොලිස් කියන්නේ මොනවද කියලා. අගමැතිතුමාගෙනු මම ඉල්ලීමක් කරන්න කැමැති. ඔබතුමාලගේ ওই ප්‍රධාන අමාත්‍යවරයෙකුට මේ සීනියර් මන්ත්‍රීවරයෙකුට උත්තර දෙන්න බැරි නම් අඩුම ගානේ පසුපෙළේ ඉන්න කාවින්ද ජයවර්ධන වැනි දොස්තර මහතුරු ඒගොල්ලන්ට කියන්න උත්තර දෙන්න කියලා. එහෙම නැත්නම් මෙගා පොලිස් ගැන දන්නේවත් නැතුව රට ගැන දන්නේ නැතුව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ මන්ත්‍රීවරු ඇවිල්ලාද මෙතන කියවන්නේ කියලා. ඒ වගේ මන්ත්‍රීවරුන්ට අදහස් පළ කරන්න දෙන්න එපා. අගමැතිතුමාගේ නමටත් එච්චර හොඳ නැහැ. හැබැයි ඉතින් අගමැතිතුමාගේ නමේ නම් නැති වෙන්න දෙයක්වත් නැහැ දැන්. මොකද අපි දන්නවා ලංකාවේ ලොකුම වංචාව කරේ එතුමා. කවුරු මොනවා කිව්වත් බිලියන 145ක් වංචා කරන්න සම්පූර්ණවක් කියන්න ඕනගම එතුමා. එතුමා තමයි මහ බැංකුව ගත්තේ එතුමාගේ යටතට. එතුමා තමයි
එතුමාගේ
බය ඇසෝසියේෂන් එකේ 3 දෙනෙක් දාලා තමයි ඒකේ පරීක්ෂණ කරේ. එතුමයට වගේ කියන්න ඕන.
ඔබතුමාට තව විනාඩියයි තියෙන්නේ.
ඒ වගේම රැකියා දස ලක්ෂය ඔබතුමාලාගේ සංවර්ධන ව්‍යාපෘති අංකයකට තියෙන එක බලන්න දුන්නේ තරජුන් මහේන්ද්‍රන් මැතිතුමාට. එතුමාට සාගර රත්නායක වැනි හොඳ යාළුවෝත් ඉන්නවා. හැබැයි මේ වගේ හොරුත් ඉන්නවා. ඔය දෙගොල්ල එකතු වෙලා තමයි මේ ආණ්ඩුව ගෙනියන්නේ. ඒ වගේම අපි ඔය මත්තල ගුවන්තොටු වලට මිලියන 250ක් ගියා කිව්වම කාට හරි දෙනවා. බිලියන 25ක් ගියා කිව්වම කාට හරි දෙනවා. හැබැයි මේ අවුරුද්ද තුල මිලියන 100 බිලියන 15ක් යනවා මහ බැංකු වංචාවෙන් බිලියන 10ක් යනවා ප්‍රාඩෝ ගනුදෙනුවෙන් මේ දෙක එකතු කරා නම් අර මත්තල ගුවන්තොටු වල හදන්න ගත්ත සම්පූර්ණ මුදල ගෙවන්න ඔබතුමාලට පුළුවන් කවක් තිබුණා අඩුම ගානේ අද මත්තල ගුවන්තොටු වල හේ තියෙනවා ඔබතුමාලට විකුණන්න
හොඳයි දැන් අවසන් කරන්න
ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් මම කියන්න කැමතියි මුළු සමස්ත රටේම මේ පාර්ලිමේන්තුව ඔබතුමාලා 3-2 අරගෙන අයවැය සම්මත කරන්න පුළුවන් ඒ වුණාට ලංකාවේ සමස්ත ජනතාවගෙම 3-2 මේ අයට විරුද්ධයි ඒ නිසා අපි මේ ජනතාව නියෝජ කරන මන්ත්‍රීවරු වශයෙන් අපි අනිවාර්යෙන් විරුද්ධව ඡන්දය දෙනවා
හොඳයි බොහොම සුදී